අයිබෝවන් ආදරණය දුව පුතේ, ඔන්න අදත් සෝදානම ඔබේ ගුරු ගෙදරින් සිංහල පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ සිංහල පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ හපතලිය ශ්‍රී ධම්මානන්ද මහා විද්‍යාලයේ සිංහල අංශ භාර AJM AB පුපුලවිල ගුරු පියාණන්.
අයිබෝවන් ආදරණය දුව පුතේ, අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා දූල පුතාලට 6-7 ශ්‍රේණිවල අපේ දූල පුතාලා සියලු දෙනාටම කවියක් ගීතයක් රස විඳින්නේ කොහොමද කියලා දෙන්න. අපි දන්නවා කවි, ගීත, කතා මේ හැමදේම අපේ සමාජය තුල අපිට හමු වෙනවා. හැබැයි අපි ඔය කරන්නම් වාලේ, කියවන්නම් වාලේ කරගෙන යනවා. ඒත් ඒවායේ තියෙන රසය අපි හඳුනගෙන නැහැ. ඒ නිසා අපිට මොකද වෙලා තියෙන්නේ? ඒ තුල තියෙන ගුණේ රසය අපිට මේ විඳින්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අද දවසේදී අපි බලාපොරොත්තු වෙන දූල පුතාලට මේ කවියක් රස විඳින්නේ කොහොමද? ඊළඟට ජාතක කතාවක් රස විඳින්නේ කොහොමද? ජාතක කතාවක ලක්ෂණයන් කොහොමද? ඒවයින් සමාජයට දෙන පණිවිඩ කොහොමද? ඒව අපි ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද? මෙන්න මේ වගේ කරුණු ගොඩක් පිළිබඳව අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි නම් බලමුකෝ රසය කියන්නේ මොකක්ද කියන. දූල පුතාලා, රසය ද රසය කියනකොට විවිධ ආකාරයෙන් තියෙනවා. දැන් ඕගොල්ලෝ කාලා ඇති ටොපියක්. ටොපි කෑවම මොකද වෙන්නේ? සමහරට පැණි රසයි කියනවා. නේද? සමහර අය කියන ඇඹුල් රසයි කියනවා. සමහර අය කියනවා ටිකක් සැර ගතියක් එනවායි කියනවා. මේ නොඑක ආකාරයේ දේවල් කියනෝනේ අපි. හැබැයි ඒ දැනෙනදී අනික් කෙනාට කොහොමද අපි කියලා දෙන්නේ? ඇඹුල් රසයි කියන එක මට දැනෙන විදිහට මම හිතනවා, අනික් කෙනාටත් ඒ විදිහට දැනෙනවා ඇති කියලා. ඉතින් ඒ නිසා අපි ඒ ආකාරයේ තත්වයක් ඔළුවේ තියාගෙන තමයි අනිත් අයට කියන්නේ. මොකද අපි කියනවා මේ තොපිය ටිකක් ඇඹුල් රහයි වගේ නේද? නැත්නම් මේ තොපිය හරි පැණි රහයි. එතකොටම අපි දන්නවා මට දැනෙනදී අනිත් කෙනාටත් මේ විදිහට දැනෙනවා ඇති කියලා. ඒක අපි කනබොන දෙයකින් කියන්න පුළුවන්. ඒ සමහරට ඒ කනබොන දෙයත් රසය වෙනස් වෙන්න පුළුවන්. මොන වෙලාවටද? දැන් ලෙඩක් හැදිලා තිබුණාම සමහර අයට රස දැනෙන්නේ නැහැ. නේද? ලෙඩක් යාදී තත්ත්වෙත් තිබ්බම රස දැනෙන්නේ නැහැ. ඊළඟට සමහර අයට රස දැනෙන්නේ නැහැ මේ සමහර අකමැති දේවල් කන්න බොන්න ගියාම. ඒ රසය ඒගොල්ලෝ විඳින්න කැමති නැහැ. ඒතකොට ඒක දැනෙන්නේ නැති වෙනවා. ඉතින් මේ වගේ නොඑක ආකාරයේ අවස්ථාවන් නිසා රසය කියන එක අපිට හඳුනගන්න බැරි වෙනවා. සමහර අයගේ රසය හොඳටම දැනෙනවා, සමහර අයට රසය දැනෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා පුතේ. දැන් අපි කියමු කවියක් ගත්තම ඒ රසය දැනෙන්නත්, ඊළඟට ඒ රසය අඩු වැඩි වෙන්නත් හේතුව. හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම තමයි පුතේ අද්දකීම් මදිකම. දැන් රසයේ විඳින්න ගියාම ඒ රසය විඳලා තියෙන්න ඕනි. තිබ්බම අපිට ඒ අද්දකීම් තියෙනවා. ඔකට කියනවා අනුභූතිය කියලාත්. අද්දකීම් කියන වචනෙට කියනවා අනුභූතිය කියලා. එතකොට මේ අද්දකීම් දිනනවා නම් ඔන්න රසයේ පිළිබඳව කියන්න පුළුවන්. ඊළඟට අධ්‍යාපන වශයෙන් නැත්නම් දැනුම. අධ්‍යාපන සාමාන්‍ය වටවින් දබාගෙන තියෙන දැනුම. ඒ දැනුම එක එක්කිනාට වෙනස් පුතේ. දැන් මට තියෙන දැනුම නෙමෙයි මගේ දූල පුතාලට තියෙන්නේ. ඒ දැනුම වෙනස්. ඒ දැනුමත් බලපානවා රසයේ කෙරේ. ඊළඟ කාරණා තමයි සමාජ තුල තියෙන විවිධාකාර නේද අවබෝධතාවන්. ඒ අවබෝධතාවන් එක්කත් බලන්න පුළුවන් රසයේ කොහොමද විඳලා තියෙන්නේ, විඳින්න කියලා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් කියනකොට එකිනෙකාට රසයේ කෙනෙක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ටොපියක නැත්නම් පැන් රස දෙක කන විදියට වඩා යම් කිසි නිර්මාණයක්, කවියක් වේවා, ගීතයක් වේවා, කතාවක් වේවා, විඳින විදිය එකිනෙකාට වෙනස්. ඉතින් ඒ නිසා අපි රස විඳින ආකාරය අද පොඩ්ඩක් කතා කරලා බලමු. දැන් දූල පුතාලා දන්නවා කවියක් ගත්තම. කවියක හෝ ගීතයක හෝ එහෙම නැත්නම් කතාවක තියෙනවා රසය කියන එක කොටස් දෙකකින් බෙදෙනවා. රසය කියන එක කොටස් දෙකකින් බෙදෙනවා. අපි පළවෙනි එක කිව්වොත් එහෙම ශබ්ද රසය කියලා කියනවා. ශබ්ද රසය. අනිත් එකට අපි කියනවා අර්ථ රසය. එන රසවින්දනය කරන්න ගියාම අපි දැනගන්න ඕනේ කවියක හෝ ගීතයක හෝ කතාවක හෝ මොකක නාට්‍යයක හෝ සාහිත්‍ය අංගයක අර්ථය පිළිබඳව අවබෝධයක් ලබන්න ඕනේ. ඒ වගේම ශබ්දයේ පිළිබඳ අර්ථයක් ලැබෙන්න ඕනේ. මේ දෙකම තිබ්බොත් තමයි අපිට වින්දනේ නැත රසය කෙනෙක් හඳුනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ රසය හඳුනගන්න ගියාම දැන් අපි දන්නවනේ දැන් මොකද ශබ්දේ කියන්නේ. දැන් ඔමගේ දූල පුතාලා දන්නවා හින්දි චිත්‍රපට ගීත නැත්නම් හින්දි ගීත අපි අහනවා හරි ආසයෙන් අහනවා. ඒ හරි ආසයෙන් ඇහුවට බොහෝ අය භාෂාව ගැන දන්නේ නැහැ. භාෂාව ගැන දන්නේ නැහනේ. ඒත් අපි ඒ ගීතේ ශබ්දයට හරි ආස කරනවා. කියන විදියට ඒ ශබ්දයට ආස කරන නිසා අපි ගීතෙට කැමති. එහෙම දේවල් තියෙනවා. ඊළඟට දැන් අර්ථය කියලා කියන්නේ දැන් අපි සාමාන්‍ය කවියක් ගත්තොත් සාමාන්‍ය කවියක. කවියක තියෙනවා පුතේ නේද? ශබ්ද රසය දැන් අපි ගත්තොත් මෙහෙම ගත්තොත් අපි උදාහරණ කවියක් කියමු. මොකද්ද? අම්බල මේ පිනා කියලා බලන්න එක කොහොමද කියලා. අම්බල මේ පිනා වලංකදක් ගෙනා ඒක බිඳපි ගොනා ඒකට මට හිනා. අර අතනෑකෙම දේ රස ගිනවනේ. තව කොටසක් ඒකද එකතු කරලා තිනවා මට ඇනපිය ගොනා කිය. ඉතින් මේ වගේ නිර්මාණ කවි තිනවනේ. ඒකට විදියක් තිබ්බනේ නේද? නානා කියලා අවසන් වුණානේ කවිය. එදලෝක තවත් ඉතින් තව කවියක් ගත්තොත් මෙහෙම ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අනේ දෙව්දත් නොදිටි මොක්පුර. බලන්න ඒකේ අර කවියට වඩා වෙනසක් තියෙනවා නේද? අන්න බලන්න රිද්මයත් වෙනස්, අනද ගායනා කරන විදියත් වෙනස්, ඒකේ අර්ථයත් වෙනස්. එතකොට අර්ථය බලන්න. දැන් අපි මේක විඳින්න ගියාම මේ දෙක අපි දැන්ට කවිය පැත්තකින් තියමුකෝ. දැන් කවිය රස විඳින ආකාරය මම පසුව කියන්න. ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා ඔයගොල්ලෝගේ පොත් දෙකේ දැන් 6-7 පොත් දෙකේ මේ ජාතක කතා දෙකක් තියෙනවා පුතාලට. එකක් නලපාණ ජාතකය 6 පන්ති 7 පන්ති දෙන තිරුමුක්ති ජාතකේ. මේ ජාතක පොත් දෙක තියෙනවානේ. ජාතක කතා දෙක. මේ ජාතක කතා දෙක කොහෙන්ද aran තියෙන්නේ? අපේ බුදුරජාණන් වහන්සේගේ නේද? බෝධිසත්ව අවදී එක් එක් ආත්මයන් පිළිබඳව ඉදිරිපත් කරන කතා ප්‍රවෘත්ති තමයි මේ ජාතක කතා පොතේ තියෙන්නේ. දැන් ආයෙත් කියන්නම් බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවදී එක් එක් ආත්මවල ඉපදුණු අවස්ථාවන් එක එක ආත්ම තියෙනවනේ. ඒ අවස්ථාවන් පිළිබඳව විවරණය කරන අවස්ථාවන් කීපයක් තමයි, ඒ කියන්නේ ටිකක් තමයි ජාතක කතා පොතේ තියෙන්නේ. ඉතින් ජාතක කතා පොතේ ජාතක කතා 547ක් තියෙනවා. කීයද? 547ක්. ඒතර 547 550ට ආසන්න නිසා තමයි ඔයගොල්ලෝ නිතරම වැඩිහිටියෝම කියනවා ඇහෙනවා ඇති 550 ජාතක පොත කියලා. 550ට ආසන්න නිසා. එතකොට මේ ජාතක කතා පොතේ පටන් ගන්න ජාතකයේ තමයි අපි අහලා තින්නේ අපන්නක ජාතකයේ කියලා. ඉතින් අපන්නක ජාතකයේ ඔයගොල්ලෝ ඊට අමතර දීර්ඝතම ජාතකයක් තියෙනවා උම්මග්ග ජාතකයේ කියලා. ඉදිරියේදී ওই 10 11 පන්ති වලට යන විට ඔබට මේ පිළිබඳව තවදුරටත් ඉගෙන ගන්න ලැබේ. දැන් අපි බලමු ජාතක කතාවක ලක්ෂණේ මොකක්ද. ඔන්න දැන් විඳින්න ගියාම ඒකෙන් ලක්ෂණේ හඳුන ගන්න ඕනේ. ජාතක කතාවක ප්‍රධාන වශයෙන් පුතේ අවස්ථා තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි වර්තමාන කතාව කියලා. අනිත් එක තමයි අතීත කතාව. අනිත් එක තමයි සමෝදානිය. මං ආයි කියන්නම්. වර්තමාන කතාව, අතීත කතාව, සමෝදානිය. එතකොට මොකද්ද මේ වර්තමාන කතාව කියන්නේ? මං දන්න දූල පුතා ඉක්මනට කියයි. වර්තමාන කතාව කියන්නේ දැන් කතාව කියලා. හැබැයි ජාතක කතාවට මේක වැරදි. දැන් කතාව නෙමෙයි වර්තමාන කතාව කියලා කියන්නේ. එහෙනම් අතීත කතාවද? ඒත් නෙවෙයි. එහෙනම් මොකද වර්තමාන කතාව කියන්නේ? වර්තමාන කියන්නේ දැන්නේ. දැන් අපිට ගැටලුවක් තියෙනවා නේද? නෑ, දැන් කියන එක නෙමෙයි මෙතන කියන්නේ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයක් තිබුණානේ අවුරුදු 2500 ගණනකට ඉස්සෙල්ලා. ආන්නේ වැඩ සිටි සමයේ අවස්ථාව තමයි වර්තමාන කතාව කියන්නේ. මම මෙහෙම කෙටියෙන් කියන්නම්කො. උදාහරණ කතාවක් කිව් කියන්න. දැන් ඔබලා ඔයගොල්ලෝ අහලා තිනවා අඟුලිමාල තෙරුන් වහන්සේ ගැන. අපි අහලා තිනවනේ අඟුලිමාල තෙරුන් වහන්සේ. අර ඇඟිලි මාලයක් එහෙම දාගෙන හිටපු කතාව. ඉතින් මේ අඟුලිමාල තෙරුන් වහන්සේ ගැන කතා කරනකොට ඒහා බැඳුණු කතා ප්‍රවෘත්තියක් තියෙනවා. එතකොට ඒක කිව්වේ කොහොමද? දැන් එක අවස්ථාවක ධම් සභා මණ්ඩපේ අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ධම් සභා මණ්ඩපේ මෙහෙම කතාවක් ඇති වුණා. මොකද්ද? අරතරම් මිනිස්සු මරපු නේද? කාටවත් දමණය කරන්න බැරි වුණු අපේ මේ අහිංසක කුමාරය, එහෙම නැත්නම් පස්සේ අඟුලිමාල වුණු අඟුලිමාලව දමණය කළ ආකාරය හරි අපූර්වයිනේ කියලා මෙන්න මේ කතා පුවතක් ඇති වෙනවා ධම් සභා මණ්ඩපේ. දැන් අපිටත් හරි පුදුමයිනේ. අපිට හිතාගන්න බැරි විදියට තමයි මේ චරිතය අපේ බුදුරජාණන් වහන්සේ දමණය කරන්නේ. ඉතින් මේ දමණය කරපු අවස්ථාව පිළිබඳ කතා වෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔය අඟුලිමාල දමණය කළේ අද ඊයේ විතරක් නෙවෙයි කියලා. අද ඊයේ විතරක් නෙවෙයි කියලා. ආන්න එතන අන්නතන ඉදලා කතා කරනකොට දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කතාවක් කිව්වම දැන් එතන තියෙනවා කියලා දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා. එහෙනම් තවත් අතීත කතාවක් තියෙනවයි කියලා. ඉතින් එතන ධම් සභා මණ්ඩපේ බණහන ඇවිත් ඉන්න අය ඒ කතාව පොද දන්නේ නැහැ. එතකොට ගිහි කෙනෙක් හෝ පැවිදි උතුමෙක් හෝ එතන ඉන්න කණ්ඩායමක් හෝ බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් කරනවා. අවනේ අපේ ගෞතම බුදුරජාණන් වහන්ස, අපි මේ වර්තමාන කතාව දන්නවා නේද? අඟුලිමාල ගැන අපි දන්නවා. හැබැයි අපි අතීත කතාව දන්නේ නැහැ. ආන්න හරි. දැන් අපිට එන වර්තමාන කතාව කියන්නේ කාවා? මොකද්ද? අර අපි උදාහරණයක් ගත්ත අඟුලිමාල තෙරුන් වහන්සේ වෙන්න ඉස්සෙල්ලා නැත්නම් අඟුලිමාල තෙරුන් වහන්සේ සම්බන්ධ කතා පොතේ ඉදිරිපත් වෙන කාලය තුල අර බුදුරජාණන් වහන්සේ වැඩවසන කාලෙනේ. ආන්නේ සිද්ධිය තමයි වර්තමාන කතාව කියන්නේ කියලා. එතකොට ඒ කතාවෙන් පස්සේ අර ආරාධනා කරනෝනේ ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් හෝ එහෙම නැත්නම් නේද සමූහයක් විසින් ආරාධනා කරනවා. අර ඉස්සර කියපු ආකාර අපි දන්නේ නැහැ ඒක අතීත කතා පොත. අනේ අපට දැනගන්න දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරාම බුදුරජාණන් වහන්සේ ඒ ජාතක කතාව දේශනා කරනවා. ඒක පටංගර තියෙන්නේ කොහොමද? ආන් ඕගොල්ලෝගේ පොතේ තියෙන මේ විදියට කොහොමද තියෙන්නේ? යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රාජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන කල්හි අපමා බෝසතානෝ. ආන්නේ රිද්මේට බලන්න ඒ ජාතක කතාව. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ඔය විදිහට කිව්වේ නෑ. ඒ ජාතක කතාව පොතේ ලියවිලා තින්නේ ඕන් ඔය ඔය ආකාරයේ රිද්මේට. ඒ නිසා ජාතක කතාවටත් එනම් අනන්‍ය වූ රටාවක් තියෙනවා. මොකද්ද? ගරිද්මයක් තියෙනවා ඒ ජාතක කතාව කියවන විදිය. එතකොට ඒක වින්දනය කරලා තියෙනවා. වින්දනය කරලා තිබුණ නැත්නම් ගැටලු. ඒකට අතීත කතාව කියනවා. අතීත කතාව කියනවා මෙන්න මෙහෙමයි. එකර බඹදත් රජුරෝ හැමදාම යාට නිරන්තරයෙන්ම මොනවද කන්න ඕනේ? මස් කන්න ඕනේ, බත් කන්න ගියාම. ඒ රජුරවන්. ඉතින් මස් මාංශ තියෙන්න ඕනේ. එක දවසක් මස් මාංශ තියාගෙන හිටියා. ඊළඟ දවසේ පොයේ දවසක් නිසා මොකද වුනේ? බල්ලෙක් ඇවිල්ලා ඒ මස් මාංශ ටික කාලා ගියා. ඉතින් පොයේ දවසක් නිසා ඊළඟ දවසේ මස් මාංශ නැති වුණා. දැන් මොකද වුනේ? දැන් කෝකියා හැමදැනම ඇවිවා මස් මාංශ ටිකක් හොයාගන්න. පොයේ දවස තුල මිනිස්සු සතුන් මරන්නේ නැහැ. මස් හොයාගන්න බැරි වුණා. අද කාලේ වගේ තීතකරණ එහෙම තිබුණේ නැහැ නේ කාලේ. ඒ නිසා. එතකොට මොකද කරේ මෙයා? ගියා මස් ටිකක් හොයාගෙන දැනින්දන. අද වගේ නෙමෙයි එදා කාලේ මලමිනියෙම ගිහින් දානේ කැලේට. කැලේට රිදකොතල ගිහින් දාන. එතකොට ඒතල ගිහින් දැම්මට පස්සේ ඒකේ අරමුණකුත් තිබුණා. මොකද අරමුණ? දැන් අපි දන්නවා සතෙක් තව සතෙක් මරාගෙන කන්නේ ඒ සතාට බඩගිනි නිසානේ. කන්න ආහාරයක් නැති නිසා. එතකොට අර මලමිනිය ගිහින් දැම්මට පස්සේ මොකද වෙන්නේ? අර මලමිනිය අර සතා ඇවිල්ලා කෑවම සතාගේ බඩ පිරෙනවා. තව සතෙක් මරාගෙන කන්න ඔයාට වුණා නෑ. එක පැත්තකින් හොඳ දෙයක්. ඉතින් ඒ වගේ දේවල් තිබ්බා. ඉතින් කොහමාර මේ අලුත ගිනින් දාපු මලමිනියක මලමිනියක මස් ටිකක් කපන් ඇවිල්ලා රජුන්ට උයලා දෙනවා. රජුන්ට මොකද වෙන්නේ? මියාට මේකේ අමුතු රසයක් දැනෙනවා. ඒකට හේතුව තමයි එයා ඊට පෙර ආත්මික යක්ෂයෙක් වෙලා ඉඳලා තියෙනවා. බලන්න ඊට පස්සේ මොකද මේ මස් පාදටි කන විට මස් ටික කන විට රස දැනিলা අහන කෝකියාගේ මොනවාද මස් කියලා. කෝකියා බොරු කියනවා. බොරු කිව්වට රජුරව ඊට පස්සේ දැඩිව ඇහුගම කෝකියා කියනවා මම මෙන්න මේම දෙයක් තමයි ගෙනාවේ. ඊට පස්සේ රජුර කියනවා කදින් පස්සේ එනම් මට මිනි මස් උයපන්. ඉතින් කොහොමද? අර හිරේ ඉන්නේ උන් මරලා උයපන්. අයිද ඒ විදිහට කරනවා. කාලයක් කරලා හිරේ ඉන්න මිනිස්සුත් නැති වෙනවා. ඊට පස්සේ කියනවා රජුර එනම් හැංගිලා ඉඳලා මිනිස්සු මරගෙන උයපන්. ඉතින් ඒ වැඩේ කරනවා. ඉතින් මරාටේ මිනිස්සු රජුරටත් කියනවා මේම අපේ ඥාතියෝ නෑ, නෑදෑයෝ නෑ නේද? දෙමාපිය දරුවෝ නැති වෙනවා. හොයලා බලන්න කියලා. රජුර හොයලා බලන්නේ නෑ. මිනිස්සු මොකද කරන්නේ? හැංගිලා ඉඳලා මෙයා මේ මරන්න යනවා මිනිස්සු මරන්න යන වෙලාවක අල්ලගෙන රජුණට ඉදිරිපත් කරනවා. රජුණට රජුර කියනවා ඒ කියන්නේ කෝකියා කියනවා මේ රජුණට කන්න දෙන්න තමයි මම මේ මිනිස්සු මරන්නේ කියලා. මේ කතාව ඇහුවම ටිකක් බය වෙනවා මිනිස්සු. මිනිස්සු එනවා මේ කෝකියාත් අල්ලගෙන රජුර ගාවට. අද වගේ නෙමෙයි රජුර ඇත්ත කියනවා. රජුර කිව්වා ඔව් ඇත්ත කියලා. එතකොට රටවැසියා කියනවා කරුණා කළා රජකම අතහැරලා යන්න ඔබ වගේ කෙනෙක් රජකමට සුදුසු නෑ කියලා. ඉතින් මෙයා මොකද වෙන්නේ? මෙයා අර කෝකියත් එක්කම කඩුවකුත් අරගෙන කැලේට යනවා. කැලේට ගිහලා මිනිස්සු මරාගෙන කනවා. කාලයක් කරවට මිනිස්සු ඉග වෙනකොට කෝකියත් මරාගෙන කනවා. ඔව් මින්ද රජ දැන් රාජ්‍ය රෝ ඉතින් ඕම ඉන්න අතරේ එක දවසක් මිනිස්සු කණ්ඩායමක් එක්කෙනෙක් අල්ලගෙන මරාගන්න යනකොට මිනිස්සු පටෙන් පන්නගෙන ඉනකොට එන විට යාගේ කකුලේ කටුවක් ඇරෙනවා. මේ කටුව ඇනුනම ගොඩක් තුවාලුන මෙයා අර විශාල ගහක්ම ළඟට ගිහලා ඒ වෘක්ෂයට කියනවා දේවතාවට මම මගේ කකුලේ තුවාලේ සනීප කළොත් මේ රටේ ඉන්න සියලුම රජවරු ගෙනල්ලා බිලි පූජාවක් කරනවා කියලා. ඉතින් කොමාරි බේත් වලින් හෝ අර ඒ ආනුභාවයෙන් හෝ කකුලේ තුවාලේ සනීප වෙනවා. සනීප වුණා මියා මොකද කරන්නේ? හැම රටේ රජවරු 100ක් ඉන්නවා කියන ඒ කාලේ. ඒ රජවරු අල්ලගෙන අල්ලගෙන එනවා. අන්තිමට අල්ලගෙන ඉන්නේ සුතසෝම රජුරෝ. සුතසෝම රජුරෝ පොකුණේ නාමින් ඉන්නකොට අල්ලගෙන එනවා. එන විට අද වගේ නෙමෙයි ඒ කාලේ කොණ්ඩ කපන්නේ නැහනේ කවුරුවත්. අර සුතසෝම රජුර කොණ්ඩෙන් බෑගිරෙන වතුර ටික අර පෝරිස් එයාට කියන පෝරිසාදයා කියලා අන්තිම නමක් හැදුණා. මේ අර මිනිමස් කාපු නිසා. ඉතින් පෝරිසාදයා ඇඟට වැටෙනවා මේ පින්න. වැටෙනකොට ආනෝ ඇයි අඬනවාද කියලා. ඉතින් මෙන්න මේම ඇති වෙච්ච කතාබහත් එක්ක දෙන සුවද වෙනවා. ඉතින් සුතසෝම රජුර කියනවා මට රටට ගිහිල්ලා එන්න අවස්ථාවක් දෙන්න. නැත්නම් රජ මම මේ කටයුත්ත හරියට කරේ නැත්නම් අපේ රට අරාජික වෙයි. සුදුස්සෙකුට මේ කටුති බාර දීලා ඉන්න ඕනි කියලා. ඉතින් පස්සේ මේක ඇත්ත කියලා දැනගෙන යාට යන්න දෙනවා. ගිහිල්ලා ආපහු එනවා රජුරු. ආවම පුදුම වෙනවා. මොකද ගිහිල්ලා ආපහු වෙනවද මේ කෙනෙක් මැරෙන්න? එහෙම ඉන්නේ. පස්සේ මේ රජුරු මෙයාට ඇත්ත විස්තරය කියලා මේ සතුන් මැරීමේ ආදීනව කියලා එතනින් පස්සේ එයාව යහපත් මාර්ගයට අරගන්න. ඉන්පස්සේ ඒ දඹදිවට ගෙනල්ලා ආය නැවත රජකමේ පිහිටුවනවා. මෙන්න මේ කතා පුවත. ඒක තමයි අපි කියන්නේ අතීත කතාව කියලා. එතකොට අතීත කතාව. එතකොට අතීත කතාව කියලා වරේ වර්තමාන කතාව බුදුරජාණන් වහන්සේ ඉන්නවදි වුණා. ඉතින් ආරාධනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ අතීත කතාව දේශනා කරා. ඊට සමෝධානය කියලා කියන්නේ පුතේ මේක අතීත කතාවේ වර්තමාන කතාවේ එන චරිතයි සිද්ධි අවස්ථා. මොකද අතීත කතාවෙත් වර්තමාන කතාවෙත් එන චරිත සිද්ධි අවස්ථා ගලපනවා. ගැලපීම තමයි සමෝදානයි කියන්නේ. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ කියනවා එදා අර පෝරිසාද හැටියට විතුරු බමුදත් රජුරු අද අඟුල්මාල් තෙරුන් වහන්සේ. එදා සුතසම රජුරු නම් මේ බුදු වෙලා ඉන්න මමයි කියලා පැහැදිලි කරනවා. එතන මේක මේ ජාතක කතාවක විශේෂම ලක්ෂණයක්. මේක රස විඳින්න ලැබෙන එකයි. ඉතින් මේ ජාතක කතාවෙන් දෙනවා මේ ආදර්ශ රසක් දෙනවා. එතකොට මේ අපිට වින්දනය වෙනවා. ඒ වගේ වින්දින ගමම්ම අපිට දැනෙනවා. එකක් තමයි මේ ආදර්ශය සර්වකාලීනයි. මොකද පුතේ සර්වකාලීන කියන්නේ හැම කාලෙටම දැනෙනවා. එතකොට මේ හැම කාලෙටම දෙන උපදේශයන් මෙතන තියෙනවා. ඊළඟට ජාතක කතාපතේ විශේෂතා. අනිත් කතා ප්‍රවෘත්තිත් එක්ක බලනකොට මන රිද්මයක් තියෙනවා. අර ඉස්සෙල්ල මං කිව්වේ ඒ ආකාර රිද්මයක් තියෙනවා. ඒ වගේම ජාතක කතාවක් දැන් අපේ හාමුදුරුවෝ නමක් අපේ ගෞරවනීය හාමුදුරු නමක් ගෙදරට පැමිණියොත් එහෙම නැත්නම් පන්සලට අපි ගිය අවස්ථාවක ධර්මයේ දේශනා කරනවා නම් අනිවාර්යයෙන්ම ජාතක කතාවෙන් කොටසක් කියනවා. ජාතක කතාව කොටසක් කියනෝමයි. ඒක කිව්වේ නැත්නම් මේක අඩුවක් වගේ. මොකද ඒකට හේතුව තමයි ජාතක කතාව කියන එක අපේ සමාජයට ඇලිලා තියෙන එකක්. අපි ආසයි කතා අහන්න. එතකොට ඒක වින්දනය කරන්න ආසයි. දැන් මම මේ කතාව කියන්නේ දූල පුතාලා ආගෙන ඉන්නේ නැති. ඒ කතාව ඇත්ත ලස්සනයි. මේක තව විස්තර දිනවා මං කෙටියෙන් කිව්වේ. එතන මේ කතාව කියන යනකොට තව කතාවක් කියවන්න ආසයි තිනුන. මේ කතාවේ තියෙන හොඳ විශේෂ ලක්ෂණ වින්දනය කරනවා. මෙන්න මේව ඔක්කොම අපි තිනනවා. ඊට අමතරව දැන් මේ කෙටි ජාතක කතාව ලස්සනයි නම් ලස්සන ගීත ලියනවා. ගීත කවි ලියනවා. නේද? ගීත කවි ලියනවා. ඉතින් අර ඉස්ලාම මං කිව්වේ අර දැන් අර ගුතල කාවි වගේ කවිය වගේ දැන් බුදුගුණ අලංකාර කවියක් ගත්තොත් එහෙම බලන්න බුදුගුණ අලංකාර අපි මේකට මේ කතාවටම ගැලපෙන බුදුගුණ අලංකාර කවියක් ගමු නව ආරාදි බුදුගුණ ගැන කියන එකේ බඹසූර යකුන් තද දමනය කර තමන් ලද සිද්දි මුනි දුසඳ පුරිස දම්සාරති නම් ලද බලන්න මේ බවද ඒ කාලේ හිටපු සමහර අය දමණය කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බැරි ආකාරය අය තමයි ඒ කාලේ හිටියේ ඔය ආලෝක යක්ෂයා ඊළඟට අඟුලිමාල තෙරුන් වහන්සේ නේ කියලා අඟුලිමාල ඊළඟට ඊට වස්තින තෙරුන් වහන්සේනේ ඊළඟ නාලාගිරි නන්දෝපනන්ද මෙන්න මේ වගේ දමණය කරන්න බැරි සාමාන්‍ය මිනිස්සු අපිට හිතා ගන්නවත් බෑ හිතා ගන්නවත් බැරි ආකාරයට අපේ බුදුරජාණන් වහන්සේ කරුණාව මෛත්‍රිය මුලට දාලා ඉදිරියටපත් කරගෙන ඔවුන් කෙරේ ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව තමයි ඔවුන්ව අර වැරද්දෙන් ගලවගත්තේ ඉතින් ඒ වැරද්දෙන් ගලවනා ගන්න ආකාරය අපි සාමාන්‍ය කෙනෙකුටවත් කරන්න බෑ නේ ඒකෙන් තේරුම් ගන්න පුළුවන් බුදුන්ගේ ගුණ කුපමණද කියලා අපිට හිතා ගන්න බෑ කියලා. ඉතින් මෙන්න මේවා. ඉතින් මම දැන් කියවන ගියේ ඔය කතා ජාතක කතායෙම පුතාලා ඉන්න ගමන් කියවන දැන් පුතාලාගේ ජාතක කතා දෙක තියෙනවනේ අපි එක ජාතක කතාවක් අපි කිව්ව නලපාන කියලා. දැන් නලපාන ජාතකය බලන්න. ඒකේ වර්තමාන කතාව කියන්නේ අපේ හාමුදුරුවරු අර ඉදිකටුව ආදී දාන්න උණ කැබැල්ලක් කපා ගන්න ගියා. මේ උණ කැබැල්ල යට උණක ගැටිති නෑ ගැටි තිබ්බන ඒවා සිදුරු. ඇයි කියලා අනෝ බුදුරජාණන් කියලා පෙර ආත්මික වානරයෙක් වෙලා ඉඳලා නේද? අර දිය රකුසෙක් මේ වතුර බොන කෙනෙක් මරාගෙන කන්න පුළුවන් කියලා කිව්වනේ බැස්ස කෙනෙක් පිළට. ඉතින් මේ වෙලාවේ එතුමා ප්‍රාර්ථනාවක් කරා කියනවනේ සත්‍ය ක්‍රියාවක්. ඒකේ බලෙන් අර උණ බටවල තිබ්බ ගැටි හැරිලා ගියා කියලා කියනවනේ. ඒකනේ විශේෂත්වය. ඉතින් අන්න ඒ වගේ වර්තමාන කතාව අතීත කතාව කියන්නේ. ඉතින් දිනමුට ජාතකය කියන්නේ ගුරුවරයෙක්ට දිසාපාමක ඇදුරුතුමෙක් කැටිට ඉඳලා අර වැරදි කරපු ළමයකට පහර දීලා හදපු විදිය නේද? ඒ ළමයාට පහර ගැව්වට පස්සේ අර තුන්වතාව හොරගම් කරාම අර බාල් කාන්තාවගේ තල අවුරු තුන්වතාව කන බලා ඉඳලා තමයි අර වයසක කාන්තාව කිව්වේ මේක වැරදි කියලා. ඊට පස්සේ එතනදීම ලීපතුලකින් ගැහුවානේ ගාව පාර මේ කුමාරයර හොඳටම රෙදුනා. එදා ඉඳලා වෛරයක් ඇති කරගත්තා. ඉතින් පුහුණු වෙලා යන කාලේ කිව්වම් එන්න මගේ රටට මාව බලන්න කියලා. හැබැයි මේක අදිරිතුමාට මතක තිබුණා. එතුමා ගියේ නැහැ. එතුමා කාලයක් ඇදගෙන යනකොට තරින් තර එන්න කියලා කතා කරා. හැබැයි කාලයක් ගියාට පස්සේ තමයි ගියේ. මොකද අපි දැන් අද කාලේ වගේ නෙමෙයි එදා කාලේ. දැන් අද අපි දන්නා චූටි දැන් මගේ දූල පුතාලා 6-7 පන්තිලේ ඉන්නකොට වැඩිදුර හිතන්නේ නැහනේ. යමක් හිතුනොත් කරනවා. මොකකින් හරි පල්ලයට පහින් හිතනොත් පණින්න ඕනේ කියලා හිතනොත් පණිනවා. පැන්නට පස්සේ අමාරුව තේරෙන්නේ. ඒ වගේ දේවල් කරන්න බය නැහැ. ඒ දේවල් වලට යනවා. හැබැයි අපිට කරන්න කිව්වොත් එහෙම අපි කල්පනා කරන මෙතනින් පල්ලයට පැනනොත් මොකද වෙන්නේ? තුවාල වෙයිද? කකුල් උලුක් වෙයිද? නේද? නැගිට ගන්න බැරි වෙයිද? ඈ මීට කලින් මේකෙන් පැනලා තවත් කට්ටිය මේ වගේ පැනලා තුවාලේලා තිනව නේද? නැත්නම් උලුක් වෙලා තිනව නේද? ඒ නිසා එහෙම අපි හිතනවා. එහෙම වයසක් හිතනවනේ. ආන්නේගේ මැදි වයසට එනකොට ඇදුරුතුමා ගියා මේ කුමාරයා බලන්න. එදා කුමාරයා හුදෙකලව තරහ කියා. තරහ කියලා මොකද කිව්වේ? කිව්වා නේද? මේ වෙලාවෙ මරලා දාන්න කියලා. ආන්න එතකොට ඇදුරුතුමා කිව්වනේ ලස්සන කතාවක්. අද එදා මං ඔබට පහර දුන්නේ නැත්නම් ඔබ තනිකර හොරෙක් වෙනවා. මං පහරන්නෙක් වෙන්න පුළුවන්. ඒ මුණානම් ඔබට මේ තියෙන රජදැප අද විඳින්න වෙන්නේ නැහැ කියලා පෑදිරි කරලා දුන්නම ආන්න මැදි වයසට එනකොට යාට තේරුණා කුමාරයාට මේ කතාව හරි කියලා. ගුරුතුමාට වැන්දානේ වැඳවැටලා රජකමත් බාර ගන්න කිව්වනේ. බලන්න සුදුසු වෙලාවේ සුදුසක් කිය යුතු ආකාරය තමයි එකින් කියන්නේ. එතකොට ජාතක කතාවක තුලින් අපිට අර හැමගේ සර්වකාලීනයි කියන හැම කාලෙටම ආදර්ශ තියෙනවා. යම් තැනක කියලා හැසිරෙන විදිය නේද? ඒ තැන්වලදී කියලා දැන් නායකත්වයේ දුන්නාම අපි කොහොමද කටයුතු කරන්න ඕනේ? මේ ඕනම දෙයක් හැම කාලෙටම ගැලපෙනවා. ඒ නිසා තමයි ජාතක කතාව අපි රස විඳින්න කැමති ඒකින් ගන්න පුළුවන්. උපහැරණ එහෙම නැත්නම් උදාහරණ බොහොමයක් තියෙනවා ජීවිතේට ආදර්ශ හැටියට. ඉතින් ඔන්න මම ඔය ඉදිරි කිව්වා. දැන් අපි ආයෙත් යමු කවි රස විඳින්නේ කොහොමද? දැන් දූල පුතාලා දන්නවා ඇති නේද? කවියක් ගත්තම සමහර කවි තිනවා පදපේලි හතරේව. පදපේලි හතරේව. සමහර කවි තිනවා පදපේලි දෙකේව. සමහර පදපේලි තිනවා දසපද 6යි කියලා පදපේලි 10ක් තියෙනවා. සමහරක පදපේලි කීයක් තියෙනවද කියලා හිතා ගන්න බෑ. මෙන්න මේ ආකාරයේ නිර්මාණ මගේ දූල පුතාලා දැකලා ඇති. එතකොට පදපේලි හතරක් තියෙනවනේ අපි කරගෙන සිව්පද ආරේ කියලා. පදපේලි දෙකක් තියෙනවනේ දෙපද ආර කියලා කියන. පදපේලි 10ක් තියෙනවනේ දසපද හැලි කියලා කියන. මේ විදිහට කියනවා. ඊට අමතරව ගණනය කරන්න බැරි විදිහට එක එක විදිහට එනවනම් ඒ වගේ කාව්‍ය රටාවක් අපි කියන්නේ කොහොමද? නිසඳස් නිදහස් කවි කියලා. ඒවට අර සිව්පදාරේ කවිය වගේ එකම විදිහට ඉවර වෙන්නේ නැහැ. දැන් අපි ගත්තම ඉතල කියපු බුදුගුණ අලංකාර කවියක්ම ආයේගෙමු. රහසත් පවු නොකොට කෙලෙසරයනුත් දුරුකොට නිසි ඌයෙන් පුදට අරහයයි නම කියති මුනිදුට. දැන් බලන්න ඒ කවිය අවසන් වෙලා තියෙන ට ට ට කියලා හැමදැනකම ට කියලා ආන්නේම අවසන් වෙනකොට අපි කියනවා එලිවැට. එලිවැට එලිවැට තමයි එලි සමය කියලාත් කියන්නේ. ඒකට එලිවැට එලි සමය කියලා කියන්නේ එකම අකුරකින් කවිය අවසන් වෙනවනේ පදපේලි හතරයි. ඊළඟට රිද්මයක් තියෙනවා නේද ඒ කවියේ. දැන් බලන්න මේ අපේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් කරේ නැල්ලු. රහසත් පව් නොකොට. අපි රහසින් කොයිතරම් වැරදි කරනවද නේද? ඉතින් එච්චර ඒ කියන බලන්න රසය කොච්චර හොඳයිද? එතකොට කවියේ දිනනවා කවියක හෝ ගීතයක. දැන් අපි මෙහෙම ගත්තොත් එමු. සමහර කවි තිනා පුතේ මේ කවි කියන්නේ යනකොට අපේ හිතේ මැවෙනවා. ඒ සිද්ධි. ඒකට අපි කියන චිත්ත රූප මැවෙනවායි කියලා. චිත්ත රූප මැවෙනවා කියලා. එතකොට මේ කවිය තුල විවිධාකාරයේ රූපයන් මැවෙනවා. ඊළඟ සමහර කවිවල තියෙන උපමාවන් මෙන් සේ වගේ වැනි ආන්නේ වගේ. ඒක උපමාවන් තියෙනවා. ඒවා අපි විඳිනවා. එතකොට ඒවා ගැළපෙන තැන් වල දාලා තිනවද? නේද? මේ කවියට යොදාගෙන තියෙන භාෂාව මොන වගේද? සරලයිද? බරපතලයිද? මෙන්න මේ ආකාරයෙන් අපි හිතනවානේ. බරපතල වචන දාලා තිබ්බොත් නේ අපිට තේරෙන්නේ නැහැ. සරල වුණා තමා තැන්වල හැබැයි හැංගිච්ච අර්ථයක් තියෙනවා. එනකොට මේ අනුව අපි බලන්න ඕනේ පුතේ කවි අර ඉස්සෙල්ලා කතා කරපු ශබ්ද රසයයි අර්ථ රසයයි තියෙනවද කියලා. එහෙම තිබ්බොත් තමයි කවිය සාර්ථක වෙන්නේ. දැන් මම එක කවියක් කියන්නම්කෝ. දැන් ඉස්සෙල්ලාම කියපු කවිය. ඒකේ තේරුම අපි පොඩ්ඩක් බලමු. අම්බලමේ පිනා පිනා වලං කදක් ගිනා ගිනා ඒක බිඳපි ගොනා ගොනා ඒකට මට හිනා හිනා බලන්න අම්බලමේ පිනා පිනා. දැන් අම්බලමේ පිනා කියලා කෙනෙක් හිටියා. නේද? වලංකදක්. වලංකදක් කියන්නේ අර කරේ තියානේ නේ. නේද? වලන් ටිකක් අරගෙන ආවා. එතකොට අපි කියමුකෝ තරාදියක වගේ තියාගෙන දෙපැත්තේ එල්ලගෙන ආවා කියලා. ඒක බිඳ පිගුණා. ඒක දැක්ක ගුණා. ඒක මොකද වෙන්නේ? ගුණා අර ඒක දැක්ක විතරයි තරහක් හරි කෝපයක් හරි අරගෙන වේගින් ඇවිලා ඇනලා බිඳලා දැම්මා. ඒක බිඳ පිගුණා. ඒකට මට hina. අනේ ඒක දැක්කම මට මොකද උනේ? hina ගියා. දැන් මේ කවියේ පදපේලි හතරයි නා. පදපේලි හතරයි නා අපි කියනවා වින්දනය කරද්දී එහෙනම් සිව්පද ආරේ කවියක්. ඊට පස්සේ දැන් මම තේරුම කිව්වා. ඒක අපිට මතු පිටින් පේන්නේ. ඒකේ එහෙනම් අර්ථය කියන එක අපි ඒක කියනවා මතු පිට අර්ථය. මතු පිට අර්ථය. ඔක ලොකු පන්තියට ඔකර කියා ගියාම කියා පුතේ වාච්‍යාර්ථය කියලා. වාච්‍යාර්ථය කියන්නේ වචනයෙන් ප්‍රකාශ වන අර්ථය. මතු පිටින් පේන අර්ථය තමයි උතර තියෙන්නේ. එතකොට අපි හොයන්න ඕනේ මතු පිට අර්ථ නෙමෙයි. ඕනම දෙයක වටිනාකම දින ඇතුළත. අපි දැන් කියනවා එහෙනම් ඇතුළත අර්ථ මොකක්ද? දැන් අම්බලම. අම්බලම කියන එක දූල පුතාලා දන්නව මොකක්ද අම්බලම කියන්නේ? අම්බලම කියන්නේ ඕනම කෙනෙකුට ඇවිල්ලා විවේක කරගෙන යන්න පුළුවන් දෙනා. එතකොට මේ ලෝකයත් අම්බලම වගේ. ඕන උපමාවක් කරා. රූපකාර්ථයක් තියෙන අම්බල වගේ කිව්වේ නෑ. අම්බලමේ. අම්බලමේ කියන්නේ එන වගේ මෙන්සේ වගේ වචන නැතුව කෙලින්ම අම්බලම කිව්වා. අම්බලම කිව්ව දැන් අපි උදාහරණයක් ගත්තොත් සඳ වැණි මුහුණ කිව්වොත් වැණි කියන වචනේ තිබ්බ නිසා අපි ඒකට කියන උපමා කියලා. වැණි කියලා අයින් කරනවා. සඳ මුහුණ. සඳ මුහුණ කිව්වොත් ඒක අපි කියන රූපකාර්ථයි කියලා. ආන් මේ වගේ දැන් බලන්න අම්බලම ගත්තේ ඒක සංකේතයක් වෙන්නත් පුළුවන් අදහසක් මේ ලෝකයේ නැමැති අම්බලම පිනා පිනා අපි වෙර පින පෙර කාලේ පිනක් තිබ්බ නිසා වලං කදක් ගෙන අපි ශරීර කූඩුවක් අරගෙන ඉනෝ යා ඒ ශරීර කූඩුව මොකද වෙන්නේ කිසි වැඩක් නැහැ ඔයේ දිනව කාලයක් ඊට පස්සේ ඒකත් දාලා අපි යනවා නේ වලං කද ශරීර කූඩුවක් අරගෙන ඒ ශරීර කූඩුව ඇතුලේ දැන් වලං තිනවනේ වලන් වල ඇතුලේ මොනවත් නැහැ හිස් මේ ශරීර කුඩු ඇතුලේ හිස් නේද අවයව තිබ්බට මොනවත් නැහැ දකින්න පුළුවන් දේ يعني මේ සිතිවිලි පේන්නේ නැහැ ඉතින් මොකද වෙන්නේ අපි ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව අන්න ඔය වගේ හැඟීම් ගොඩාක් මේකේ ඇතුලේ තියාගෙන ඉනවා ඉතින් වලන් කදක් ගෙන ඒ වගේ හැඟීම් ටිකක් දාගෙන ඉනවා ඒක බිඳපි ගුණා ගුණා කියන්නේ ගුණෙක් නෙමෙයි පුතේ ගෝ නා ගෝ කියන ගෞතම නා කියන නායක ඒකනේ කවුද අපේ බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ තණ්හාව ආසාව ඊර්ෂ්‍යා ක්‍රෝධය වගේ වෛරය වැනි ගොඩාක් දේවල් අයින් කරේ කවුද හිතෙන් බුදුරජාණන් වහන්සේ අනේක බිඳපි ගුණ ඒකට මට hina අනේ බුදුන්ගේ ධර්මයේ දැන්නම මම සතුටු වුණා බුදුන් දයාගත් ධර්මය අහන විට මම සතුටු වුණා ඔකට මම ඉතලා කිව්වේ අතනැක්ස කොටසක් එකතු කරලා තියෙනවා පුතේ මට ඇන පිය ගුණා කියලා. ඒක තේරුම තමයි මට බුදුන්ගේ ධර්මය දැනෙන්න කියන අදහස. බලන්න මොනතරම් ලස්සනට හංගලා කියනවා. හංග ගත්ත තරමට අගේ වැඩි. ඒක ඒ නිසා පුතේ කවියක් රස විඳින්න ගියාම ශබ්දය වගේම අර්ථයත් හොයාගන්න ඕනේ. අර්ථය ඇතුළත තියෙන දේවල් හොයාගන්න ඕනේ. අර්ථය. දැන් බලන්න ශබ්දේ බලන්න කොච්චර ලස්සනද කවිය. දැන් අපි තව කවියක් අරගෙන ගියමු. මේම තණ්ඩලි දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ ගාල නොලියා වද දෙනවා හපුතලි කන්ද දැකලා බඩ දනවා පව් කළ ගුණෝ ඇද පං හපු තල් යනවා මේ රිද්මයෙන් බලන්න ඔන්න මලී ඔය නාමල නිලාවරින් අත්ත බිඳෙයි පායබුරුලෙන් තබා වරින් කැලෙනි ගඟි ඔරු යනවා බලාවරින් සාදුකාර දී ඔරුවක නැගි වරින් බලන්න මේ කවි දෙකේම තියෙන්නේ එකම රිද්මයක් හැබැයි අර්ථය වෙනස්. එද පළවෙනි කවියෙන් තණ්ඩලේ කිව්වේ ගැල් නායකයා. එතකොට ගැල් නායකයෝ අර මගේ දූල පුතාලා දන්නේ බෙරගල පැත්ත කියලා. දැන් මේ හල්දුමුල පැත්තෙන් යන විට බෙරගල හන්දියම් වෙනවා. ඔතන ඉඳලා අපුතරේ දක්වා එන ගමන අදනම් පාර හොඳට සුද්ධ කළා නේද? කාපට් කළා තිබුණාට එදා කාලේ එහෙම තිබුණේ නැහැ. අපේ බොහෝ දෙනෙක් ওই හම්බන්තොට පැත්තේ ලුණු එහෙම අරගෙන එනවා. ඒ පැති වලට ගිහිල්ලා පොලේ එහෙම ගිහිල්ලා තවලමක් හැටියට තමයි මඩු අරන් එන්නේ. ඉතින් එන ගමන බොහොම දුෂ්කරයි මහන්සි. ඉතින් එන ගමනේදී මේ බෙරගල පහ වෙනකොට තනක් හම්බිනවා. දැන් කියනවා මේ බ්ලැක්වුඩ් කියලා. ඉස්සර කිව්වොතන කළු කැලේ කියලා. එතන කළු කැලේ කියන දැන පොඩ්ඩක් විවේක ගන්න පුරුද්දක් තිබුණා. ඉතින් මේ ගමන පරක් වෙන්නේ නැති මගේ කරේ හදිසියක් නිසා මොකද වුනේ? මේගොල්ලෝ එතන නතර නොවී එන්න අතර ආන්නේ අවස්ථාවේ තමයි කවියා අර රිද්මානුකූලව අර කතාව කියන්නේ. බලන්න අර කෝට් එකකින් හිමීන පිටර තට්ටුවක් දාන විදියට නේද? තණ්ඩලේ කියනට අර කෝට්ටුවෙන් පිටර හිමීට තට්ටුවක් දානවා. දෙන්න දෙපොලේ කියනට ආයෙත් තට්ටුවක් දානවා. මේක දැනට ගහන එකක් නෙමෙයි, ආදරෙන් කරන්නේ. ඉතින් මේ මහන්සිය යන්න නෙමෙයි කවිය ගායනා කරන්නේ. මේ කවිය ගායනා කිරීම තුළ බලන්න රිද්මය කොහොමද කියලා. ඉතාම නිර්මාණශීලී නේද? ඉතාම ලස්සනට පලාතට මෑයින් ඉදිරි කියන්න පුළුවන්. හැබැයි ඉතින් මේ කවිය කවුද ලිව්වේ කියලා අපි දන්නේ නැහැ. මේ ජන කවිය ලක්ෂණයක්නේ, රචකයෙක් නැහැ නේද? ඒක මුග පරම්පරාවෙන් ආවයි කියලා කියනවා. හිතේ එකක් බඩේ එකක් තියාගෙන නැතුව අව්‍යාජව තොරතුරු කියනවා කියනවා. ඉතාම සරල බස්වාරක් තියනවා කියනවා නේද? මේ වගේ නොඑක් කරුණු කාරණා ගොඩක් තියෙන ජන කවියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන. ඉතින් ඒ අනුව බලන්න දැන් අර අපි පාරු කවිය ගන්තොත් නේද? ඔන්න මලේ ওই නාමල නිලාවරින් ඒ කියන රිද්මයත් එක්කම අර හබල ගසන විදිය තියෙනවා. ඔන්න මලේ කියන විදිහම අර හබල උඩින් පොඩ්ඩක් අතුරුවට ඇටෙනවා. ඔය නාමල එහෙම කියන විදිහ මොකද වෙන්නේ? අර විර දාලා මේ හබල අදිනවා. අන්නේ අවස්ථාව අර අපි කියන චිත්ත රූප මැවෙනවා. හිතේ මැවෙන රූප ඇටියට නිර්මාණාත්මක ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේවා කරන්න ගියාම ඕනෑම නිර්මාණික රසයක් අපිට දැනෙන්නේ ඒ කවිය හෝ ගීතේ හරි අපිට අර හිතේ යම් ආකාරයක රූපයක් මැවෙන ආකාරයෙන් ඉදිරිපත් කළොත් පමණයි පුතේ. එහෙම නැත්නම් ඒක අපිට එච්චර දැනෙන්නේ නැහැ. ඒක දිතුන් කවියක් ලියන්න ගියාම එතකොට ඒ කවිය තුල අර දෘෂ්ටි කෝණ කියන එකක් තියෙනවා. ලොකු මන්දිරට ගියාම කියාවි පුතේ සමහර කවි තියෙනවා මම කියන පද නෙමින් කියනවා නේද? මම කියලා කිව්වොත් මා බාලේ ඇති කළ තල ගොයි පැටියා ආන මා කියලා ගත්තනේ. ආන එහෙම නම් අපි දන්නවා මම කිව්වොත් මී කියන්නේ කියලා එම මගේ දුල පුතාලා ඉගෙනගෙන තිනේ. එහෙනම් මම කියොත් උත්තම පුරුෂයයි. ආන උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන එක. දැන් මම කියන්නේ නැතුව ඔන්න මලේ ඔය නාමල නිලා වරින් කියන වචන තුල කාටද මේ කියන්නේ, කවුද කියන්නේ කියලා අපට අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැති නිසා පුතේ ඒකට අපි කියනවා කවුද මේක ඉන්න චරිත කියලා පැහැදිලි නැති නිසා ඒකට අපි කියනවා ප්‍රථම පුරුෂයයි කියලා. උත්තම පුරුෂස ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණ කියලා කියන්නේ මේ දෙකට. ඉතින් කවියක් ගත්තම කවියේ තියෙනවා ශබ්දය, ඒකට කියනවා ශබ්දයේ රස හොඳට දැනෙනකොට දැනෙන විට අපි කියනවා ශබ්ද මාධූර්යයි කියලා. ඒතර අර්ථයේ රසවත් වෙනකොට අපි කියනවා ශබ්ද මාධූර්ය කියලා. බලන්න හොඳ වචන. ඉතින් නිතරම එක ළඟ ළඟ වචන දෙකක් කියනවනම් අපි ඒකට කියනවා අනුප්‍රාසය කියලා. අර ගුත්තිල කාව්‍යයේ කවිය බලන්න. ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර බලන්න. ඉඳ ඉඳ එක වෙහෙර ඉඳ ඉඳ කියන වචනේ එකම විදියට දේවතාවක් ළඟ ළඟම ශබ්ද වෙන නිසා අපි ඒකට කියනවා අනුප්‍රාසයි කියලා. අනුප්‍රාසයි. ඒ වගේම නේද? ඉතින් මේ වචනේ ඉතාම රිද්මානුකූලව කියනෝනේ. එහෙම කියවුණා තමයි අනුප්‍රාස රසය කියලා කියන්නේ. ඉතින් මේවා කිය අවස්ථාවන් හොයා ගන්න ඕනේ. ඊළඟට කවියක් තවත් රසවත් වෙන්න හේතුවක් තමයි පුතේ භාෂාව. භාෂාව ඉතාම සරල වෙන්න ඕනේ. දැන් අපිට නම් ජාතක කතාවක් කියනකොට ඇතැම් සංගලදී මොකද වෙන්නේ? අර ගැටපද විවරණයක් ඕන වෙනවා. සමහර ජාතක කතාවට නෑ. හැබැයි සමහර ජාතක කතාවට අපිට ඕන වෙනවා. ඒකට හේතුව තමයි මේ පද පිළිබඳව අපිට අවබෝධයක් නැතිකම. හැබැයි ගීතයක් කවියක් කියන්න ගියම ඒවට බොහෝ විට ගන්නෙ සරල ඉතාම අර මහා ප්‍රාණ අක්ෂර නැති සරල අකුරු තියෙන වචන තමයි අරන් තියෙන්නේ. ඉතින් මේ එහෙම ගත්තොත් කොච්චර ලස්සනයිද කියලා බලන්න. එහෙම නැතුව නිකම්ම ලුකුවට කිව්වොත් ඒක කියන රසය අඩු වෙලා යනවා. මම මේ නිකම් මේ සාමාන්‍ය කවියක් කියන්න මේක මේ විදිහ කිව්වොත් එහෙම නේද? එච්චර ලස්සන නෑනේ. මම උදාහරණයක් කියන්නම්කෝ. ඔගොල්ලෝ hina වෙන්න එපා. මේක මේ තියෙන විදිහක් නෙමෙයි. මම මේ දැනගන්නයි කියන්නේ. බලන්න. ගොඩමඩ දෙකම සරුසාරය පළබරය. ඔහොම කියන කවිය මේක මහා ප්‍රාණෙන් කියන්නේ කිව්වොත් එමුද? ගොඩමඩ දෙකම ආන්න එතකොට මොකද වෙන්නේ? අර රසයට බාධාවක් එනවා. ඒ රසයට බාධාවක් එන මහා ප්‍රාණ වගේ ලොකු අක්ෂර දාන්නේ නැහැ බොහෝ කවිවලට. අපිට ඒක අර අපි වචන කියන සෞන්දර්යාත්මක සුන්දර බවක් තියෙන්න ඕනේ මේවා දැනෙන්න. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? කවියේ තියෙන රසය අපිට වටහා ගන්න බැරි වෙනවා. ඒ නිසා දුවේ පුතේ ඕගොල්ලෝ දූල පුතාලා රේඩියෝ එකේ එහෙම නැත්නම් ඕගොල්ලෝ පොතපතේ තියෙන කවියක් ගීතයක් ගායනා කරන විට හැම වෙලාවෙම මතක තියාගන්න ඒ කවිය තුල තියෙන මෙන්න මේ ලක්ෂණ ඔයාලා බලන්න. එකක් ඒකේ තියෙන උපමා මොනවාද? ඒකට යොදාගෙන තියෙන භාෂාව මොන වගේද? ඒකේ තියෙන එලිවැට කොහොමද පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ? එලිසමේ කොහොමද පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ? මේ තුල තියෙන රසය කොහොමද? ශබ්දේ කොහොමද? අර්ථේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් හොයාගෙන හොයාගෙන යන විට ඔබට විඳින්න පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම නිකං ගීතයක් පමණක් වෙයි, නැත්නම් කතාවක් පමණක් වෙයි. කතාවටත් එහෙමයි. මේ කතාව කියවලා අලුත් විදියට හිතන්න. අලුත් විදියට දකින්න. එහෙම දැක්කොත් අපි වින්දනය කළා වෙනවා. හොඳට විඳින ළමෙක් හරීම සංවේදී. කොච්චර සංවේදී කිව්වොත් එහෙම එයාට දුකක් දකින්නකොට කවදාවත් ඇස් දෙකේ කඳුළු නැති වෙන්නේ නැහැ. ඒ වගේ සතුටක් දකින්නකොට දකින්න විට අනිත් කෙනත් එක්ක ඒ සතුට බෙදා ගන්න තරම් එයා නිහතමානී වෙනවා. ඒ වගේම දෙමව්පියන්ට කීකරු වෙනවා, කියන කෙනාගෙන අනිත් අයත් එක්ක අනිත් අයට ප්‍රිය වෙනවා. මේ වින්දනය හුරු කරගත්ත කෙනෙක්. එහෙම නැතුව ඒගොල්ලෝ කවදාවත් දැන් එහෙම වින්දනය හුරු කරගත්ත කෙනෙක් කවදාවත් දැඩි වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගොඩාක් නිර්මාණශීලී වෙනවා. බලන්න gedere ඉන්න ගමන් කවියක් ලියන්න, කතාවක් ලියන්න අලුත් විදියට හිතන්න. අලුත් විදියට හිතන විට ඔබට පුළුවන් වෙයි ලෝකේ ගොඩාක් දේවල් වින්දනය කරන්න රසවත් විදියට. එනම් පුතේ මගේ දූල පුතාලා මේ පිටිවන් හොඳ අවධානය යොමු කරලා ගීත කතා රූපවාහිනී වේවා ගුවන් විදුලියේ වේවා කිසියම් මාධ්‍යයක ඒවා ප්‍රචාර වෙන විට ඒවා හොඳට මනසින් හිතලා බලලා වින්දනය කරන්න. ඊට එවිට ඔබට ඒ රසය හොඳට දැනගන්න ලැබේවි. එහෙනම් අද දවසට මේ කටයුත්ත නතර කරන්නම්. ඊළඟට නැවතත් වගේ පාඩමකින් දූල පුතාලා හමු වෙන්නම්. එහෙනම් ඔබ සියලු දිනාටම ආයිබුවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ ඔබට සිංහල පාඩම කියලා දුන්නේ හපතලිය ශ්‍රී ධම්මානන්ද මහාවිද්‍යාලයේ සිංහල අංශ භාර AJMAB පුපුලෙවිල ගුරුපියාණන්.